කොහොමද එතකොට දැන් භාවනා වැඩසටහන අදින් පටන් ගන්න? කප්පිය ගමන් එහෙම ගිහිල්ලා ඇවිල්ලා අපු එහෙම නැති වෙන ඉතින් දැන් කරගෙන ගියපු කමඨාන් ටික හරි මතකද දන්නේ නේද කොතනින්ද නැවතුනේ? මෛත්‍රී කමඨාන ගැන කතා කරලා අවසන් කළා නේ. අසුව කතා කරන්න තියෙන්නේ. අසුබය ගැන කතා කරන්න තමයි හිතාගෙන හිටියේ. විස්තරව කතා කළා නේද විසුද්ධි මාර්ගයේ. එතකොට අසුබය වඩන්නේ ඇයි? ගුණාලංකාරය අසුභා භාවයේ තබ්බා මොකද රාගස භානාය ආනාපාන සති භාවයේ තබ්බා විතක් උපච්ඡේදාය මෙත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස භානාය විදිහටයි දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා දැන් තමන් ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන මේ කෙලෙස් තමන්ට තියෙනවා කියලා. තියෙන බවවත් තේරෙන්නේ නැත්නම් දැන් මේ ටික අයින් කර ගන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන තමන්ට මේ කෙලෙස් තියෙන බව. කොහොමද තේරුම් ගන්නෙ? ඉතින් තමන්ට පීඩාවල් ඇති වෙනවා නම් ලෝභය නිසා හෝ ද්වේෂය නිසා හෝ මොකක් හෝ නිසා පීඩාවක් ඇති වෙනවා නම් තේරෙන්න ඕනේ එහෙමනම් පීඩාව තියෙනවා කියලා කියන්නේ කෙලෙස් තියෙනවා නේද? ඇතුලේ වසක් වගේ දෙයක් විසක් තියෙනවා කියලා තේරුම් ගන්න. ඉතින් ඒ ටික එහෙමනම් අයින් කරගන්න අපි උත්සාහවත් වෙන්න ඕන. කොහොමද අයින් කරගන්නේ? දැන් අපිට වසක් කැවුනොත් අපි ඉන්නවද නැහැ තව දවස් 5කින් විතර බෙහෙත් ගන්න යනවා. තව සතිය දෙකක් විතර විවේක අරගෙන බෙහෙත් ගන්න යනවා කියලා එහෙම ඉන්නවද? සර්පේ කැවයි කියමුකෝ දරුණුම විදිහේ සර්ප විසක් එකට ඇතුල් වුණා. ඒ පුළුවන් තරම් ඉක්මනින් ප්‍රතිකාර කරන්න උත්සාහවත් වෙනවා. ඒ විදිහටම අපි මේ කෙලෙස් දැන් අපිට සම්පූර්ණ නැති කරන්න වෙන්නේ මාර්ග ඥානවලදී නේද? එතකන් අපිට පාලනයක් කරගන්න හැබැයි පුළුවන් දෙයක් පාලනයක් කරගන්න පුළුවන්. නැවත නැවත විටින් විට උත්සන්න වෙන්න පුළුවන්. ඒ වෙන තැන්වලදී අපි අඳුනා ගන්න ඕන මේ කෙලෙස් දැන් උත්සන්න වෙලා තියෙනවා. ඒ නිසා මේවා පාලනය කරගන්න ඕන කියලා. ඒකට ඉතින් අපි මොකද කරන්න ඕන? මේ පාලනය කරගන්න සුදුසු ප්‍රතිකාර තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන භාවනා වන් විදියට. ඉතින් ඒ ටික අපි කරන්න ඕන. එහෙම නොකර වෙන්නේ නැහැ දැන්. හිතෙන්න පුළුවන් පුරාණී ස්වාමීන් වහන්සේලා එක ගාථා පාදයක් අහලා රහත් වුණා. අපිත් ඒ විදියට වෙන්න එහෙනම් ඒ විදියට වෙන්න උත්සාහවත් වෙනවා. මේ ඉතින් මේ ඉඳගෙන පරයන්ක කරන්න ඕනේ නැහැ කියලා. එහෙම පුළුවන්ද? ඒ මොකද දැ කියලා කිව්වේ කොහොමද? ඒ වගේන විස්තර තියෙනවා. පටිසම්භිදා මග්ග අටුවාව එහෙම කියෙව්වම ඒ పూర్වයේ කරන්න ඕන දේවල් ඒකෙදී කියන්නේ මේ විශේෂම පරිසම්බිදා ඥාන ගැන හැම කියද්දි කියන දේ. ඒ තින්න විතරක් අදාළද යන්නේ නෙවෙයි මේ කියන්නේ. ඒ పూర్ව හේතු විදියට කියන්නේ ඉතින් තමන් ඒ පෙර ජීවිතවල සංකාරූපේක්ඛා මට්ටම දක්වා ඥානෙ දියුණු කරලා තිබීම කියන එක. ඒ විදියටම අපිට මාර්ග ඥාන ඵල ඥාන ලබන්නත් පෙර ජීවිතවල කරලා තියෙන භාවනා පුහුණු අනිවාර්යෙන් උපකාරී වෙනවා. ඒකට ඒ පුහුණුව නිසා තමයි අපිට පහසුවෙන් මාර්ග ඥාන ආදී උපදවන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඉතින් අපි මේ පෙර ජීවිතවල උත්සාහවත් වෙලා ඇති නැත්නම් හැමෝම දේවා කරලා ඇති. ඒ පුහුණුව නිසානේ පැවිදි වෙන්න හරි හිට නැමෙන්නේ. හැබැයි තාම ප්‍රමාණවත් නැහැ දැන් මාර්ග ඥාන උපදින්න තරම්. ඒ නිසා අපි පුළුවන් තරම් මේ දේවල් තියුණු කරගන්න උත්සාහවත් වෙන්න ඕන. එහෙනම් ඉතින් නේද? ඒක නිසා ඉතින් මේ භාවනාව කියන එක ඉතින් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕන දෙයක්. ඉතින් භික්ෂුවක් වුණාම ඒ කියන්නේ සමන ධම්ම කරණත්තහය කියලා අටුවාවල එහෙම කියන්නේ. දැන් ශ්‍රමණ ධර්ම කියලා කියන්නේම භාවනාවට ගියා. එතකොට ශ්‍රමණේකුගේ කටයුතු කියන එකනේ තේරුම. අපි මේ අනිත් අධ්‍යාපන කටයුතු මේ දේවල් කරගන්න ඕන එකට උපකාරය සඳහා ඒත් එක්කම ප්‍රධාන කාර්යය විදිහට අපේ හිත හදා ගැනීමේ කටයුත්තට මුල් තැන දීලා කරගන්න. ඒ කරන කටයුතුත් අර හිත සකස් කරගන්න එක ප්‍රධාන අරමුණ තියාගෙන තමයි කරන්න ඕනේ. එහෙම නැතුව අපි ඉගෙන ගන්නවා හිත වැටිලා නේද? එතකොට අර ආපු ප්‍රධාන කාරණාව මුල් තැන දෙන්න ඕන කාරණාව වෙලා මදි නේද? එහෙම නැත්තම් මොකද වෙන්නේ? ටික කාලයක් ඉඳලා තමයි පැවිද්ද එපා වුණොත් ඉගෙනගත්තු ඒ වගේ ප්‍රයෝජනයක් මොකුත්ම ප්‍රයෝජනයක් නැහැ කියලා කියනවා නෙවෙයි. නමුත් ප්‍රයෝජනේ අඩුයි නේ. ඊට වඩා අපි මේක දිගට පවත්වාගෙන යන අතරේ හිතත් හොඳට පවත්වාගෙන ඉගෙනීම කරගෙන යනවා. ඒක තමයි හොඳ ක්‍රම. පැහැදිලි නේද? හරි. එහෙමනම් අපිට දැන් අසුභ භාවනාව සම්බන්ධවයි අපිට කතා කරන්න තියෙන්නේ. අසුභ භාවනාවේ ප්‍රධාන කොටස් දෙකයි. මොකක්ද? හරි පිටස්. අසුභ භාවනාවේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මතක් කරලා කියන්න බලන්න වෙන අපි අදහස් කරපු දෙවිදි හෝ වෙන එකක් හරි කමන්නේ කොටස් දෙකකට බෙදෙනවා. විසුද්ධි මාර්ගයේදී එහෙම බෙදලා පෙන්නනවා. මොකද නවතිවතිකයයි දොස්තිංසාරයි එහෙම බෙදලා පෙන්නනවා. මතක් වෙනවද? කාට හරි මතක් වෙනවද? සුමන රතනායකම මතක් වෙනවද? සුනලංකාර අවිඥානක අසුභ සහ අවිඥානක අසුභ කියලා. දැන් නව සීවතික කියන එකේ ඒක වැරදිම නැහැ. නමුත් නව සීවතික කියන වචනේ අපි පාවිච්චි කරන්නේ විපස්සනාවේදී. ඒක විපස්සනා කමඨණක් විදිහට තමයි එතන දේශනා කරලා තියෙන්නේ. දස අසුභ කියන එකයි නව සීවතිකේ අතරේ වෙනසක් තියෙනවා. දස අසුභ කියන එකේදී කියවෙන්නේ මලමිනියක තියෙන්න පුළුවන් විවිධ ආකාර 10ක්. ඒ කියන්නේ අසුභ වශයෙන් අරමුණු කරන්න පුළුවන්. ඒකට නව සීවතිකේෙන් අදහස් කරන්නේ එකම මිනියක අවස්ථා 9ක්. දැන් දස අසුභය අතරේ තියෙන වි අපිටමකෝ වික්කිට හත වික්කිටක ඒ වගේ දේවල් හැම මිනිහකම දකින්න ලැබෙන්නේ නැහැ. එහෙදිදී ලෝහිතක හත විචිත්තක ඒ හැම අසුබ හැම මිනිහකම ලැබෙන අවස්ථා නෙවෙයි. හැබැයි නව සීවතිකේදී ඒ කියන්නේ අනුපිළිවෙලින් මේක දිරාගෙන යන අවස්ථා නවයක්. ඔව් ඒක ඒතකොට විපස්සනා කමඨණක් විදිහට තමයි විශේෂයෙන් දේශනා කරලා තියෙන්නේ. ඔව් කායගත සතිය. ඒතකොට මේ දස අසුභය කියන එක ප්‍රධානම අපි සමත කමඨාණක් විදිහට වඩන්නේ. පැහැදිලි නේද? එතකොට ඒ තැනකදී ඒ අසුභ කමඨාන් 10 එතකොට අපි ගන්නම ඕන බාහිරින්. බාහිර මිනියකින්ම තමයි අරමුණ ගන්න ඕන. ඒ නිසානේ අවිඥානික අසුභ කියලා ඒවට නම් කරන්නේ 10ට. පැහැදිලි නේද? ඊට පස්සේ අවිඥානික අසුභ කියලා අපි කියන්නේ දොස්තිං සාකාරයට ඒක ඒකාන්තයෙන්ම ආධ්‍යාත්මිකවමයි මුල් පුහුණු කිරීම කරන්න ඕන. කියන්නේ පරිකරණ කරන්න ඕන ආධ්‍යාත්ම ශරීරයේ. බාහිරේ පරිකරණ කරන්නේ නැහැ. ඒකට මේක ආධ්‍යාත්මිකව තමයි ඒකේ ධ්‍යාන උපදින්නේ. ඒකට අපිට ඒක බාහිරිනුත් දකින්න බැරිකමක් නැහැ. බාහිර ශරීරවලත් කිස් ආදී වශයෙන් බලන්න බැරිකමක් නැහැ. හැබැයි ධ්‍යාන උපදින්නේ ආධ්‍යාත්මික ශරීරයේ අරමුණු කරලා. ඒකට බාහිරව තමයි අපි ගන්න ඕන දස අසුභය. අපිට ඒකත් හැබැයි තමන්ගේ ශරීරයට ආරෝපණය කරලා බලන්න බැරි කමක් නැහැ. හැබැයි ධ්‍යාන උපදින්නේ බාහිර බැලීමෙන්මයි. ඒතර ආධ්‍යාත්මික ශරීරය මලමිනියක් විදියට සලකලා වැඩිමෙන් කුසල් හිතක් උපදවා ගන්න බැරි කමක් නැහැ. හොඳ සමාධියකුත් උපදින්න පුළුවන්. හැබැයි ධ්‍යාන මට්ටමේ සමාධියක් උපදින්නේ නැහැ කියලා කියන්නේ. පැහැදිලි නේ? ඒවා ඉතින් පසුව ධ්‍යානයේ ආසන උපචාරයක් උපදවන්න පුළුවන් අනිවාර්යයෙන්. ඒ විදිහේ ස්වාමීන් වහන්සේලා තියව පරීක්ෂණත් කරනවා පසුව. ඒවා උපදවලා ඊට පසුව තමන්ගේ ශරීරය හැබැයි මලමිනියක් විදියට අරමුණු කරලා බැහැරින් තියන ධානා මට්ටමට උපදවන්න පුළුවන් කියලා ඉතින් ඒක පරීක්ෂණ කරන ස්වාමීන් වහන්සේලා කරලා තියෙනවා. හැබැයි ඒක ඒකට බාහිර විදියට අරමුණු කරන්න ඕන. තමන්ගේ ශරීරය විදියට අරමුණු කළොත් ඒ තැනක ධ්‍යාන උපදින්නේ නැහැ කියලා තමයි පුරාණේ ඉතින් අපිට වඩා පරීක්ෂණ කරලා තියෙනවානේ කල්නේ ඉස්සන්නහන්සලා කියනවා. ඒතර මේක අපිට අරමුණු කරලා තේරුම් ගන්න පුළුවන් මේක ධ්‍යාන මට්ටමට ගියාද උපචාර මට්ටමේද තියෙන්නේ කියන එක. ඒතර ඒ වෙනස්කම් අඳුර ගන්න පුළුවන්. නමුත් බොහෝම ආසන්න සමාධි දෙකක් නේ. ඒ නිසා ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකත් ඉතින් බොහොම බලවත් සමාධියක්. ධ්‍යාන මට්ටමේ නෝනත් බලවත් සමාධියකට යන්න පුළුවන්. එතකොට අපි මුලින්ම දැනගන්න ඕන මේ අසුබය වඩද්දී ඉතින් මේ අසුබය වඩන්න පෙර ආතුව මේ රාගය නිසා, ලෝභය නිසා ලොකු පීඩාවක් ඇති වෙනවා. විහෙසක් ඇති වෙනවා. අන්න ඒ විහෙස දුරු කර ගැනීම සඳහා තමයි අපි මේ අසුබය වඩන්නේ කියන්නේ. යන ප්‍රධානම මේ ලෝභයේ තියෙන ආදීනව තී කරන්න ඕන ටිකක් නේද? ලෝභය ගැන කලින් කතා කළාමද? දැන් ලෝභය කියන්නේ හරියට පිපාසයක් වගේ දෙයක්. පිපාසයක් ඇති වුණාම අපිට වතුර නොබී ඉන්න දැනි අමාරුයි. හොඳට වෙහසක් පහසුවක් දැනෙන. ඒ වගේම තමයි මේ ලෝභය ඇති වුණාම මේ අරමුණ ලබා ගන්න නැතුව ඉන්න බෑ. අරමුණ නැතුව වෙහසක් දැනෙනවා. ඒ අරමුණ ඒකනේ අරමුණේ ඇලෙන ගතිය කියලා කියන්නේ. දැන් ඡන්දය සහ ලෝභය අතර වෙනසක් තෝකනේ නේද? ඡන්දය කියන්නේ කැමැත්ත. ලෝභය කියන්නේ අරමුණේ ඇලෙන ගතිය. තොර අරමුණේ ඒ ඇලීම නිසාම වෙහසක් පීඩාවක් තියෙනවා. එහෙනම් මෙන්න මේ පීඩාව දුරු කරගන්න අපි මොකද කරන්න ඕන? ඉතින් ඒ අරමුණේ යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕන. එතකොට මේ එතකොට අසුභ භාවනා ආදී වැඩිමෙන් අපි උත්සාහවත් වෙන්නේ ඒ අරමුණේ යථා ස්වභාවය තේරුම් ගන්න. යථා ස්වභාවය නිට්ටයයි සුභයි සුඛයි ආත්මයිද? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අසුභයි. අන්න ඒ தত্ত্বය අපිට නිකන් කතා කරන්න ඕක ලේසි. පොතකින් කියවන්න ලේසි. හැබැයි ඕක ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් ගන්න ලේසි. හිතන තරම්ම ලේසි නෑ. නේද? ඒ නිසා ඒක ප්‍රත්‍යක්ෂ වෙනකම්ම අපි උත්සාහවත් වෙන්න ඕන. දැන් එහෙම වැටහිලා තිබුණත් හැම වෙලේම ඒ වැටහීම තියෙනවා. දැන් අරහත්ත්වයට පත් වුණොත් නම් ඒ වැටහීම හැම වෙලේම තියෙනවා. එතනින් මෙහා ඉතින් ඒ වැටහීම ඇති වුණත් ආපහු ඒකෙන් පහළ වැටෙන්න පුළුවන් ද බැරිද? පුළුවන්. මාර්ග ඥාන ලැබෙන තාක්කල් ආපස්සට වැටෙන්න පුළුවන්. ඒ නිසා අපිට මේ මුලින් හොඳ වැටහීමක් තිබිලා ආපහු ඒක අඩු වෙන්නත් පුළුවන්. ආපහු ඊට වඩා හොඳට හැදෙන්නත් පුළුවන්. ඒ නිසා උත්සාහවත් වෙන්න ඕනේ ඒක දිගට පවත්වාගෙන යන්න. ඒ ඇති වෙන වැටහීම දිගට පවත්වාගෙන යන්න උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට එහෙම අපි කරද්දී අර හිතේ තියෙන සැහැල්ලු ගතිය, සංසිඳුණු ගතිය, පීඩාවල් වලින් තොර ගතිය අපිට දිගට පවත්වන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පැවිදි ජීවිතේ ටිකක් අර පීඩාවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒවා අඩුවෙන් ඒතකොට පීඩාවල් අඩුව පැවිදි ජීවිතේ ගත කරන්න නම් මෙන්න මේ පීඩාවල් ඇති කරන කෙලෙස් වල ශක්තිය අපි අඩු කරන්න ඕන. ඒකට තමයි මේ සුදුසු මනසිකාර ටිකක් කරගෙන යන්න ඕන. පැහැදිලිද? අමනහරි ගැන අහන්න තියෙනවාද? අපි කමතුනේ භාවනාව කරන විදිය ගැන කතා කරන්න කලින් මේ වටපිටාව හදා ගන්න විදිය ගැන කිව්වේ. ඒතර මේ ඉස්සල්ලාම් ප්‍රධාන දේ තමයි මේක බාධා කර ධර්මයක්, මේක හානි කර ධර්මයක්, මේක හිතින් අයින් කරගත යුතු ධර්මයක් කියලා කෙලෙස් තේරුම් ගන්න ඕන. ඉතින් ඒත් එක්කම කෙලෙස් ඇති වෙන අවස්ථාව අපි කෙලෙස් ඇති වුණ බව දැනගන්න ඕන. එහෙම දැනගද්දිමත් කෙලෙස් ටිකෙන් ටික අයින් වෙන්න ගන්නවා. මොකද දැනගන්නේ සල්හිතකින් නිසා. දැන් ඒ වුණාටම බෑ. දැන් එහෙම දැනගත්තයි කියලා ආයේ එන්නේ නැතුව තියෙන්නේ නෑ. ආයේ එනවා කියලා. ආයේදී අපව හඳුනා ගන්න ඕන. ඒත් එක්ක සුදුසු දීර්ඝකාලීන පිළියම් ටිකක් අපි කරන්න ඕන. කෙලස් එනේ කඩු කරගන්න. ඒක තමයි. එහෙම නැත්නම් අර පැවිදි ජීවිතයේ තියෙන සැහැල්ලුව පීඩා ඒ පීඩාවන්ගෙන් තොර බව පවත්වා ගන්න බෑ. සමන හඳීගෙන අහන්න තියෙන නිකුත් අහන්න. එනකදී ප්‍රධානම අපි අර සංවේග වස්තු එහෙම සිහි කරන්න ඕන. අපි මේ හැමදාම ජීවත් වෙන්න ඉපදුනත් නෙවෙයි. යම් දවසක අපි මරණයටපත් වෙනවා. අපේ මේ ධර්මය හදාරන්න හෝ ඒ හොඳ කටයුතු කරගන්න මේ තියෙන සිහිය, නුවණ, වීර්ය හැමදාම තියාගන්න බෑ. ඒවා පවතින්නේ ටික කාලයයි. පසු වයසට ගියයින් පස්සේ මේ කිසිම දෙයක් කරන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ කාලය තියෙන පුළුවන්කම තියෙන කාලේ උපරිමයෙන් මේ ටික උනන්දුයෙන් උත්සාහයෙන් කරගන්න ඕන. ඒ පැත්ත කල්පනා කරා. අපායටක අපි හදිසි දැන් මෙහෙම ඉඳලා මේ මාර්ග ඥාන නොයිපො දෙවොත් අපායට යන්න නියමය තියනවද නැද්ද? ඒ කියන්නේ අනිවාර්යෙන් යනවා කියන එක නෙවෙයි. යන්න පුළුවන්කම අපි හැමෝටම තියනවද නැද්ද? මාර්ග ඥාන උපදවපු නැති හැමෝටම නම් ඒ தත්ත්වේ තියෙනවද නැද්ද? ඒ தත්ත්වේ තියෙනවා. එහෙමනම් ඒ වගේ කෙනෙකුට අපායෙන් අපි බේරිලා නැහැ කියලා අපි කල්පනා කරනවා. අපායට ගියයින් පස්සේ පාලි භාෂාව තරණ ඉගෙන ගන්න. අභිධර්ම පොතක් ඉගෙන ගන්න. ඉන්න පුළුවන්කම ලැබෙයිද? නේද? ගිහිල්ලා මට මෙහෙම දෙයක් ඉගෙන ගන්න තියෙනවා. ඒක ඉගෙනගෙන ඉන්නම් ඉතුරු ටික දුක් විඳින්න කියලා. එහෙම ඉන්න පුළුවන්කමක් තියෙද? එහෙම පුළුවන්කමක් නැහැ. මේ වෙලාවේ පරයන්කයක් කරන්න තියෙනවා ඒ නිසා මාව නිදහස් කරන්න. එහෙම පුළුවන්ද? එහෙම බැහැ. ඒක නිසා ඒ අපිට හැමදාම මේ විදියට දහමේ යෙදෙන්න දහමක් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ තියෙන අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕන කියලා මේ පැත්තෙන් කල්පනා කරා. අනිත් දේ තමයි අපි සමහර හරියට දැනගන්නේ නැතුව උත්සාහවත් වෙනවා. එහෙම උත්සාහවත් වෙලා වැරදි ප්‍රතිඵලයක් අරගෙන ඉක්මනට මාර්ගඵල ලැබුවයි කියලා හිතාගෙන කාලේ අපත යවනවට වඩා හොඳයි අපි හරියට ඒ කරන්න ඕන දේවල් ටික පිළිවෙලට දැනගෙන ඒක කරන්න උත්සාහවත් වෙන්නේ. බුදු ලංකාවේ ගොඩාක් ඉන්නවා මේ වගේ මහා පිරිසක් කියලා නෙවෙයි හැබැයි අපිට ආරංචි වෙනවා. ඉතින් ගොඩක් ඒ වගේ වැරදියට වටහාගත්තු අය ඉන්නවා. අංකා විතරක් නෙවෙයි වෙන රටවල් වලත් ඉන්නවා ඒ වගේ තමන් මාර්ගඵල ලැබුවා අරහත්ත්වයටපත් වුණා එහෙම කියලා වැරදියට තේරුම් ගත්ත අය. සමහර උස්තාමතා කියන අයත් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ අතරේ වැරදියට වටහා ගත්ත අය ප්‍රමාණි වැඩි. එහෙම වෙලා තමන්ට හරියට මේකට උත්සාහවත් වෙන්න තියෙන කාලේ අපතේ යවනවට වඩා හොඳ නැද්ද හරියට ඒ ටික දැනගෙන ඒක කරන් කරන එක නේද? මේත් එක්ක ඉගෙන ගන්නත් ඒ උනන්දු වෙන්න ඕනේ. ඒත් එක්කම මේක යෙදෙන්නත් ඕන. ඒ නිසා ඒ කාරණාව ගැන ඉතින් සැලකිලිමත් වෙන්න. අපි හරියට දැනගත්තේ නැත්නම් හරියට කරන්න බැරි වෙන්න පුළුවන්. වැරදීම් වෙන්න පුළුවන්. එහෙම වැරදුණ අය ගොඩක් ඉන්නවා. අපිටම මොන ගැහුණේ මේ වගේ අයත් ඉන්නවා. ඒක නිසා ඉතින් අපි උත්සාහවත් වෙන්න ඕන පුළුවන් තරම්. ඒ නිවැරදි වේ ටික දැනගෙන දන්න ටික හැබැයි ටිකෙන් ටික හරි කරන්න උත්සාහවත් වෙන්න ඕන. තව මතක ඇති අර කුලවක සංඥාව උපදවල අර භාග්‍යතුන් වහන්සේ දකින්නේ අර ඊරියෙක් ඒ විනාවේ බ්‍රහ්ම ලෝකයේ ඉපදුනේ පුලවක සංඥාවෙන් කියලා. ඒ මිනිහක් නෙවෙයි. මර විදිහට වැසිකිලි වලක නේද? ඔව්. ඒක නිසා පුළුවන්. බාහිර මනුස්ස සිරුරක්ම වෙන්න කියලා කවුරුත් කියන්නේ. ඒක
සම්සේ එතකොට මේ ජීවී සාහිත්‍ය වස්තුවක් දැන් අපි දක්වන්න දැන් මේ දුක්ඛ
ඒ වගේ අසුබයක් කියලා කතා කරන්නේ නැහැ. ඒක අසුබේ ප්‍රකට නැති නිසා. එහෙම ප්‍රකට නැහැ. ඔව් ඔව් ඒ වගේ අනිත්‍යත්වයේ ප්‍රකටයි. ඒකේ අසුබ කියන ලක්ෂණය ගැන කියනවා නිත්‍යාදී සුබයක් නැති නිසා. ඒක වෙන කතාවක්. ඒක විපස්සනා වේදී අපි කතා කරන දෙයක්. දැන් අපි අසුබ භාවනාව මොකෙන්ද? ඔව්. කියන්නේ රාගයට විරුද්ධ ස්වභාවය. නොඇලින ගතිය. තරහව නෙවෙයි. දැන් සමහරකට නැත්තම් මුලදි හැබැයි අසුබයේ වඩද්දි මුලදි කෙනෙකුට ටිකක් අප්‍රසන්න ගතිය ඇති වෙන්න පුළුවන්. නමුත් අපි අවබෝධය හදා ගන්න ඕන මේක තමයි මේකේ යථා තත්වය කියලා. ඒ අවබෝධයයි බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ ඒ මේ දේවල් වල තියෙන යථා ස්වභාවය තේරුම් ගැනීම. ඒක තේරුම් ගත්තම අර ගැටීමක් ඇති වෙන්නේ.
කාලයක් ඉඳලා මේ සමහර කියලා තියෙනවා මේ අපිට ගොඩක් වෙන කටින් අල්ලන්නේ වුණත් පුළුවන් මේක හිමින් දැනෙන්නේ
නැහැ.
එතකොට මේ සංඥා විපල්ලාසයෙන් තමයි
ඔය තැනකනම් අසුබ සංඥාව සුබ විදියට දැකීමත් ඉතින් ඒක වැරදි. يعني ඇත්තටම පිළිකුල් දෙයක් පිළිකුල් නෑ කියලා සැලකුවා දැන් ඌරෙකුට වුණත් අර නේද? ඒවා ප්‍රසන්නයි වගේ පේනවනේ. ඒක හැබැයි මේ එකම ප්‍රසන්නයි කියලා තේරෙනවා නෙවෙයි මේක මධ්‍යස්ථකමක් නේද? ඒක මධ්‍යස්ථ බවක්
ඇති කියලා හිතන්න තරම් මේ හිතෙන්නේ නැහැ කියලා කියන්නේ.
මෙහෙම එකක්. ඔව් මෙහෙම එකක් තියෙනවා යමක් ගැන මධ්‍යස්ථ වීම ඒක නරක නැහැ. අතරම ඒක උපේක්ෂාව කියන එකත් අපි පුරුදු කරන්න ඕනේ. අපි ඒ උපේක්ෂාවාදී පුරුදු කරපු කෙනාටත් ඒ පිළිකුල්ම දෙයක් උනත් මධ්‍යස්ථ හිතින් ඉවසන්න පුළුවන්. ඒ වගේම ප්‍රියම දෙයක් උනත් ලෝභයට යන්නේ නැතුව වළක්ව ගන්න පුළුවන්. ඒ හැකියාව හදා ගන්න ඕන.
සංසි දැන් තුන් කොටික රාගය තියෙන යාට.
හ්ම්.
දැන් අපි කියනවා දැන් මලමිණීක වගේ එහෙම හිතන්න අපේ සංසි එහෙම නම් වැටෙන්නේ නැහැ. ඒක නම් අපි ඉවත් එක්ක ඉන්න හින්දා මේ ඒක අපිට අසබයි කියලා තේරෙන්නේ නැහැ. හිතන්න කැමතිකු සිටියේ නැහැ කියලා.
හිතන්න කැමැත්තක්
නැහැ. ඒක අසු වශයෙන්
බලන්න. ඒ තැනක ඒ වගේ කෙනෙකුට වඩා හොඳ ඉද්වත්ින් සාකාරයේ වගේ. දැන් අපිට ඇත්ත කතාව රාගය නේ යාට රාගය ඇති වෙන්නේ ඇයි දැන් ඕක ගැන මධ්‍යස්ථකමක් යාට ඇති වෙලා නිසා නෙවෙයි තාම මේකේ ඒ ඝන සංඥා ආදී තියෙන නිසාම තමයි රාගය ඇති වෙලා තියෙන්නේ. ඒකට ඒ ඝන සංඥා ආදී බිඳෙන්න තමයි ඒකට ද්වත්තිංසාකාරය එහෙම බලන්න කියලා කියන්නේ. ද්වත්තිංසාකාරය එහෙම බලද්දි ඒ කෙනාට ඒකට තේරෙනවා එහෙනම් මේ විදිහේ කොටස් ගොඩක් තමයි මේ තියෙන්නේ. මේ විදිහේ පුද්ගලයෙක් කියලා ගත්තමනේ දැන් රාගය ඇති වෙන්නේ. අසුවල් පුද්ගලයා කියලා අපි අරමුණු කළොත් රාගය ඇති වෙනවා. එහෙම නැතුව කෙස් ටිකක් ලොම් ටිකක් එහෙම කියලා වෙන් කරලා බලපුවම රාගයක් ඇති වෙන්නේ නැහැ. නේද? ତොට ඒ නිසා මේ වගේ දෙයක් සප්පායයි මේ වගේ කෙනෙකුට. එහෙම බලන එක හොඳයි. නේද? අර විදිහට වැඩ කරන්නේ නැත්නම් මේ විදිහට බෙදලා බලන්න කියලා කියන්න ඕනේ. ඒකට ඉස්සල්ලාම තමන්ට හුරු කර ගන්න ඕන තමන්ගේ ශරීරය. ඒ විදිහට බෙදලා බලලා තමන්ගේ ශරීරය ගැන අවබෝධය හැදුනයින් පසුව ඒක නත් පුළුවන් ඕනම බාහිර ශරීරයකට ඒ දැනීම යොදා ගන්න. ඒක ගොඩක් සාර්ථකයි. ඒක ඉතින් කෙලෙස් නැති වෙලා නෙවෙයි ඒ වෙලා තියෙන්නේ. ඒ වෙදීම ඉතින් තවත් මේ ඔය ශරීර සම්බන්ධ විතරක් නෙමෙයි ඉතින් අනිත් ගොඩක් දේවල් වලට දැන් සමහරකට සතුටකුත් ඇති වෙන්න පුළුවන් ඒ වගේ දේවල් දැන් ලැබුණාම දැන් ඉස්සර කාලේ අර අසුචි හිම අදින අය හිටියා ඒ අයට දැන් අසුචි වගේ දේවල් දැක්කම ඉතින් සතුටුයි ඇයි තමන්ට වැඩිපුර ලාභයක් ලැබෙනවනේ ලාභයක් ලැබෙන දෙයක් දැක්කයි කියලා උතුරන වැසිකිලි වලක් එහෙම දැක්කම ඒකෙන් ආදායමක් ලබන්න පුළුවන් කියලා තමයි ඒ අයිට මතක් වෙන්නේ. ඊ අර මේ වින දෙයක් නිසා ඒ අයිට ඒක ගැන ඒ සුබ සංඥාව පිටට තියෙන. නැතු ඒක සුබ නිසා නෙවෙයි. ඒකෙන් අර Tamanට ලැබෙන ලාභය සරකලා. ලෝභ හිතකුත් උපදිනවා මුලින් පිළිකුලකුත් ඇති වෙන්න පුළුවන් ඒ වුණාට ලෝභිකුත් ඇති වෙනවා
සාමාන්‍ය දෙස්තරලින් සැයදීනවා එහෙම අඩුවෙන් තමයි දෙන්නේ දේශීය ඉංජිනේරු නම් වෙනවා ටිකක් සාමාන්‍ය
අපෝ එනන් ඉන්නවා නෑ
මනේ රස්සාව කරලා
පානේ නෑ ඒ ප්‍රධාන හේතුවක් එකක් තමයි අර මාන්න ආදී වැඩෙන විදිහේ දැන් සමාජයෙන් ලැබෙන ඒ වරප්‍රසාද ඒවා නිසා ඒ නිසා ඉතින් ඒවා එපා නේ අර අවශ්‍ය දේවල් ටික ලැබෙනවනේ තමයි ඒක ඉතින් අනිත් පැත්ත ගැන හිතන්නේ අර ජීවිතේ පිනවමින් ගත කරන් ඉතින් පහසු ගන්න ලැබෙනවනේ
දැන් යාළුවෝ තවත් කන් කයේ දරුවෝ අනිත් මිනිස්සු මැරෙන්නේ දැස් පනා පිට මැරෙනවා දකින්නවා. ඒක නැහැ මිනිස්සුනේ.
AI ටකින් ඒක දැන් අර අපි තුන්කෝ මොනව හරි භාණ්ඩ හදන ආයතනයක් තියෙනවා. මැෂින් එකක් කියලා හිතමුකෝ සබන් හදන. මේ පැත්තෙන් මොනව හරි දාපම අනිත් පැත්තෙන් සබන් එනවනේ. ඒ වගේ මේ AIටත් අර AI ගේ රැකියාව කරද්දී ලැබෙන භාණ්ඩය තමයි ලෙඩෙක් කියන්නේ. ඉතින් ඒ ලෙඩෙක් ආවා ප්‍රතිකාරය කළා යව්වා තව එක්කෙනෙක් ආවා නේද එච්චරයි එහෙම නැතුව ඒ අය දැන් කරුණාවෙන් මෛත්‍රියෙන් සලකනවත් අඩුයි දැන් පුරාණේ නම් එහෙම තිබුණා දැන් කාලේ අතරම සාමාන්‍යයෙන් ඉතින් කෙනෙක් ආවම Tamanට තව කියන්නේ සාමාන්‍ය කස්ටමර් කෙනෙක් කියලා නේද Tamanගේ තව පරිභෝගිකයෙක් Tamanගේ සේවාව ගන්න කෙනෙක් මිසක ලෙඩෙක් ආවා කියන එකම නෙමෙයි ඒ අය සලකන්නේ දැන් පෞද්ගලිකව ඒව මෙයා කරන තැනක එහෙම නෑ. ඉතින් ඒ එන ප්‍රමාණය යන ආදායම වැඩි වෙනවානේ. ඒ ගැන සලකනවා මිසක අර ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා බලනවා නෙවෙයි නේද? ඒත් අපි යමක් දිහා බලන ක්‍රමය බලපානවා. අවබෝධය ඇති වෙනවද නැද්ද කියන එකට. එකම දේ අරමුණු කීපයකින් බලන්න පුළුවන්. දැන් ලෙඩේ දිහා අපි බලන්නේ මේක ජීවිතයේ යථාර්ථය මේකයි. එහෙමනම් මේ විදිය තත්වයටපත් වෙනවා කියලා ඒ පැත්තෙන් බලන්නේ. ඒ අය බලන්නේ. ඉතින් මේ ලෙඩේ හැදුනේ මේ හේතුව නිසා වෙන්නේ. ඉතින් ඒ වෙනම පැත්තක් බලන්නේ. ඒක මේ ලෙඩේට මෙහෙම මේ බෙහෙත් තමයි දෙන්න ඕන. ඒතකොට මේකට මෙච්චර ගාණක් අය කරගන්න ඕන. මේ ලෙඩේ නම් හැදිලා තියෙන්නේ ඒකට මේ බෙහෙත් ලියන්න ඕන. ඒකට මෙච්චරක් අය කරගන්න. ඒවනේ හිතෙන්. තේරුණා නේද? ඒකට සම්පූර්ණ වෙනස් ක්‍රමයකට ඒ අරමුණ දිහා බලලා තියෙන්නේ. ඒ අරමුණ යමක් අරමුණු කරන්න පුළුවන් ක්‍රම ඉතින් ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිවැරදි එක තමයි අර කියන්නේ. යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියති යමක් දිහා ඒ නිවැරදිව බැලීම. ඒක වෙන්න ඕන. ඉතින් ඒ එහෙම නැතුව කොයිතරම් බැලුවත් එහෙම නැත්නම් ඉතින් ඔය මිනි පුච්චන මිනිස්සු ඔක්කොම ටික ඉතින් මාර්ගඵල ලබන්න ඕනනේ එහෙම. නේද? ඒ අයටත් ඉතින් ආදායමක් නේ ඒක තමන්ගේ රැකියාව. ඒ නිසා ඒ අය ඒ දිහා බලන්නේ තමන්ට ආදායමක් ලැබෙනවා කරි හම්බුනායි කියන්නේ. ඒ දිහා ඒ මිසක ඒ අය මේකේ යථාර්ථයේ දකින්න අදහසින් බලන්නේ නැහැ.
ඒක තමයි පුරා අවිද්‍යාව
මොහේ. ඔව් එහෙම තමයි. ඒ නිවැරදිව බලන ක්‍රමයේ පුරුදු කරලත් නැහැ නේ. ඒකනේ ඒකට ඉතින් පුහුණුවක් ඕන දැන් භික්ෂුන් වහන්සේ කෙනෙකුට උනත් මිනිහක් දැක්කම හැමෝටම එහෙම හිත පිටරන්නේ නැහැ නේද දැක්කම සමහර එක්කෝ දැන් ඔව් ටිකක් සිහියෙන් ඒ අර පුහුණුව නිසා ඒ පුහුණුව දොස්තරලට නැහැ ඒක දීලා පටන් ගත්තා නම් හොඳයි හරි එහෙමනම් කොහොමද අසුභ භාවනාව පටන් ගන්න? එකවරම ඉඳගෙන අර කෙස් අනිත්‍යයි එහෙම බලන්න පුරුදු වෙනවා එහෙමද? කියලා තියෙනවා පොත්වල නේද බලන විදිය. මේක තේරුවන් නැහැ කියලා හිතලා.
අන්තිම
අන්තය කියන්නේ ඉතින් ඒක ගැන අර ජීවිතේ ගැන යථාර්ථයේ තේරුනම සමහර උපේක්ෂා වෙනවනේ. රහතන් වහන්සේලා නම් එහෙම තත්වයක් ඇති වුණේ. උන්වහන්සේලා රහතන් වහන්සේලා කාටවත් එහෙම ජීවිතෙන් ඉති කරමු කියලා කිව්වේ නැහැ කියලාම කියනවනේ. ඉතින් එතනින් මහා ස්වාමීන් වහන්සේලාට සමහරට මේක ඉක්මනින් නැති වුණා නම් හොඳයි මේ මොන කරදරයක්ද කියලා හිතෙන්න ඇති ඇතැම් කෙනෙකුට. ඒ නිවැරදිවම හිතීම කියලා කියන්නේ. ඒ ප්‍රධාන හේතුව ඇත්තටම අතීත විපාකේ නිසා. එහෙම හිතුනේ විපාකේ නිසා කියන එක නෙවෙයි. ඒකට ඒ විපාකයක් ඉදිරිපත් වෙලා තියෙනවා ඇතැම් සමහර අරමුණු ගන්න. නිසා ඉතින් ඒ ජීවිතේ එපා වීම වෙන්නේ නැහැ. දැන් අපි එතනක කල්පනා කරන්න ඕන දැන් ජීවිතේ නැති කරගත්තයි කියලා මේ දුකෙන් නිදහස් වෙනවද? එහෙම වෙනවා නම් ඉතින් අන්න එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරයි එහෙම කමක් නැහැ කියලා. දැන් ජීවිතේ නැති කරගත්තයි කියලා ආපහු ඉදිරියට ආයෙත් ඉතින් ওই දෙයටම පත් වෙන්න වෙනවා. ඒ නිසා කල්පනා කරන්න ඕන මේ ලැබුණු අවස්ථාවේ උපරිම උත්සාහවත් වෙලා නැවත මේ දුක් ඇති වෙන එක වළක්වා ගන්න ක්‍රමයේ ඒ පියවර පොඩ්ඩක් හරි ඉස්සරහට තියන්න ඕන කියලා. එහිමයි නිවැරදිව කල්පනා කරනවා. එහෙම නැත්නම් ඉතින් ඒ මෙනෙහි කිරීමේ අඩුපාඩුවක් තියෙනවා. හිතපු විදිහේ වැරද්දක් තියෙන්නේ. ඉච්චර විස්තර ඉතින් පොත්වල කියලා නැහැ මොකද්ද හේතුව කියලා. ඉතින් අපිට හිතෙන්නේ නිවැරදිව මෙනෙහි කිරීම කරන්න නැතුව ඇති. ඒ කියන්නේ එහෙම සුභාවනා වැඩුවයි කියලා ජීවිතේ එහෙම නැති කරගන්න එහෙම හිතෙන්නේ නැහැ. ඒකට බය වෙන්න ඕනේ නැහැ. මේ මේ නිවැරදි ක්‍රමයට ඒක කල්පනා කරන්න ඕන. අපි දැන් ඒ කියපු විදිහට කල්පනා කරන්න ඕන කොහොමද? අසුභය වැඩුවයි කියලා එහෙම එකක් වෙනව නෙවෙයි. මේ ජීවිතේ ඇත්තටම අසුභත්වය අපිට තේරෙද්දී මේක ගැන කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒකට කල්පනා කරන්න ඕන මොකද? දැන් මේකෙන් ගැලවෙන්න තියෙන එකම ක්‍රමය තවදුරටත් ඉස්සරහට මේක භාවනාව ප්‍රගුණ කරලා මේ හේතු හැදෙන එක වළක්වන එකයි. එහෙම නැතුව මේ ජීවිතේ නැති කරගත්තත් ආයෙත් ගිහිල්ලා ඉපදිරා ආයෙත් ඒකට කොහේ උපදීද දන්නේ නැහැ. දැන් නම් අවස්ථාව හරි තියෙනවා ධමයක් අහලා ප්‍රගුණ කරන්න. අපහු ඉපදුන සමහර විට ඔයාලා මුස්ලිම් පවුලක හරි ගිහිල්ලා ඉපදෙනවා. අබෞද්ධ පවුලක මොකක් හරි මුස්ලිම් ජීවිත විතරක් නෙවෙයි. ඊට පස්සේ මොකුත් නැහැ නේ. ඊට පස්සේ අපෝ දැන් සුබයි කියලා අසුබයි කිය කීතියට එතනදී ආයෙ සුබයි කියලා වඩයි. ඒ නිසා ඒක විසඳුමක් නෙවෙයි. කරන්න තියෙන දේ මේක ඒ නියම ස්වභාවයේ ප්‍රත්‍යක්ෂ වෙනකන් භාවනාව ඉදිරියට කරගෙන යනවා කියලා අදිෂ්ඨාන කරගන්න. ඉතින් මුලින්ම අපි ඒ සුභ භාවනාව ප්‍රගුණ කරද්දී ප්‍රධානම දෙයක් තමයි අර මේ ටික වචන ටිකත් අපි හුරු කරගන්න එක. දොත්ින් සාකාරේ නම් අපි දොත්ින් සාකාරේ ගැන විස්තර ඉස්සෙල්ලා කියන්නම් කියන්නේ. ඒකදී මුලින්ම කියන්නේ සජ්ජායනාව කරන්න කියන එක. ඔකෙදී දැන් අපි වෙන සමාධියක් තහවුරු කරගෙන ඉන්න කෙනෙකුට නම් වෙන සමාධියක් දැනටමත් තියෙන කෙනෙකුට නම් ඉච්චර විස්තරයක් අවශ්‍ය නැහැ. එහෙම නැතුව ඉක්මනින් සමාධිය උපදවන්න පුළුවන්. අපිට සමාධිය උපදවන්න පුළුවන්. හැබැයි අර එදිනෙදා කෙලෙසේට මුහුණ දෙන්න පුළුවන් මට්ටමට හිත සකස් වීම කියන එකට මේ සජ්ජහයනාව අතිශයින්ම වැදගත්. සජ්ජහයනාව සහ ඒ කියලා තියෙන ක්‍රමයට කරන එක ගොඩක් උපකාරයි එදිනෙදා කෙලෙස් වලට මුහුණ දෙන්න. පැහැදිලි නේ? ඒක නිසා අපි ඒකත් හැමවම කරන්න පටන් ගමු. කරන විදිය ගැන මතකයි නේද? විස්තරේ විසුද්ධි මාර්ගේන කතා කරන්න තිනි. දොත්ින් සාකාර සජ්ජායනාව කරන්න ඕන විදිය. අත්තකෝ විදාස්ම සටහනක් එහෙම හදලා තිබුණා මතක ඇති. නේද? ඒ ගැන ඒ තියන සජ්ජායනාව කරන්න ඕන විදිය ගැන කොහොමද තිබුණේ? සිද්ධි මාර්ගයේ හැමෝම වගේ ඉඳකිනේ නේද කොට දෙන්නේ. පංචකේ සජ්ජායනාවට ගන්නවා නම් ඒක ආරෝහණව විතරයි මුලින් සජ්ජායනා කරන්නේ. ඒක අපි කොච්චර දවසක් කරන්න කියනවා? දවස් 6ක්. එහෙම තිබුණා. කීයද? ගුණ අලංකාර දේශනාවද ඇහුවේ? අවරෝහණ ඒ සතිය. එහෙම තමයි කියලා තියෙන්නේ. ඒකට මේක ආරෝහණව අවරෝහණව පුරුදු කරන්න කියනවා අපෝ. අර විදිහට දවස් 5ක් කියලා කියන්නේ නේද? 5ක් වගේ සතියක් නෙවෙයි. දවස් 5යි මතක තියෙන්නේ. ඔව් 5යි. දවස් 5ක් ආරෝහණව, දවස් 5ක් අවරෝහණව, දවස් 5ක් ආරෝහණව අවරෝහණව. එහෙමයි කියන්නේ. ඔය විදිහට ඉතිරි ටිකත් පුහුණු කරන්න ඊට පසුව ඊළඟ පංචකේ පටන් ගන්නවා. ඒකේ උඩට ආරෝහණ වයදි 5යි ආපස්සට එද්දි 10ක් නේ. අඩුම දොත්ින් සාකාරිය හොඳට පුහුණුයිද කට්ටියට සජ්ජායනාවව. මෙදින් අපි එක පංචකයක් මේක කියන්න කිව්වොත් එතන ඉඳන් කියලා අපසරෙන් එහෙම මතකයි. සජ්ජායනා කරනවා නේද? වන්දනා විදි කියවෙනවා නේද? ඔය ටික කියවෙන්නේ නැහැ. ඒකත් පුරුදු කරගන්න ඕනේ එහෙමයි කරලා. ඊට පසුව අපි මෙනෙහි කරන විදිය ගැන පසුව අපි විස්තර කරනවා. දැනට ඊට එහා සමහරු කරගෙන ගිහිල්ලා ඇති. ඒ අය ඒ විදිහටම කරගෙන යමු. එහෙනම් පටන් අරන් නැති අය ඉන්නවා නම් ඉස්සෙල්ලයි සජ්ජායනාවත් අපි පටන් ගමු. ඒ පොතේ කියලා තියෙන ක්‍රමයටම කරන එකත්. ඔව් ඔව් කියනවනේ. එහෙම කරන්න කියලා කියනවා. ඔව් ඔව්. ඒක නිසා අපි ඒක පටන් ගමු. දවස් 5ක් ආරෝහණය. ඒතර මතක විදියට එතන කියලා තියෙනවා. දවසකට 3 වතාවක් කරන්න කියලාම කියනවා. ඒතර 10 එක වතාවකදී 10 වාරයක් විතර වගේ. ඒ විදියට දවසකට 3 වතාවක් ඒ විදියට සජ්ජායනාව කරා.
සංසීප්තිකෙන්
මදිනම් වැඩි කරගත්තා තමයි. ඒක වටදා. Tamante ඒ ටික හොඳට ප්‍රකට. ඒ
කියන්නේ සාමාන්‍ය කෙනෙකුට ආවම පුහුණු කරගන්න පුළුවන් තරම්
මේ පහක් කියන්නේ. නැහ එහෙම වුණත් කරන්න තියෙන්නේ අර වාර ගාන වැඩි කරගන්න. දවසකට ඒක සජ්ජායනා කරන වාර ගාන වැඩි කරගන්න. දැන් ඇත්තටම සිංහල කෙනෙකුට ඉච්චරම අර්ථ ප්‍රකට වෙනවා. අපි ඔය ප්‍රමාණය හෝ කෙරෙන්න ඕන අවම. ඒ විදිහට අර සටහන අරස් මගින් ඉල්ලගෙන ඒ විදිහට සටහන දාලා ලකුණු කරන්න ගමු නේද? ලකුණු කරන්න ගමු. එතකොට එහෙම නැත්නම් කිරෙන්නේ නැතුව යනවා. ඊළඟ දවසේ අමතක වෙනවා නැත්තම්. එහෙම හදයි නේද? හා. දවසකට 3 වතාවක් කියන එකත් ඒ විදිහටත් සටහන දාගන්න. ඒ ටික විතරයි. ඒ පහ විතර දවස් තුන. ඔව්. කමක් නෑ 10ට වැඩි අගට යද්දි ටිකක් වැඩි වෙනවානේ. අගට යද්දි දැන් අවසාන චක්‍රයට වගේ එද්දි 6ක් ඉස්සරහට ගියනවා 32ම ආපස්සට එනවා. මුලදී නම් කරයි නැත්නම් අගට යද්දි ඊට පස්සේ නවත්තයි වෙලාව මදි වගේ කියලා. සා එහෙම නැති වෙන්නේ අපි දිගට
අර්ථවත් හිතන්නේ
නෑ නෑ වචනයෙන් කියන විතරයි වචනයෙන් කියන අර්ථ දැන් ගොඩ දෙනෙක් දන්නවා ඒ නිසා වඩා පහසුයි වචන අර්ථය දැනට අවශ්‍ය නෑ නම් දැනට අපි ওই ටික කරගෙන යමු ඉදිරියට විස්තර අද ටික පරක්කු නිසා ඉතින් එහා කරන්න තියෙන ටික අපි ඊළඟ දවසේ කියමු නේද
ඔයගොල්ලෝ සිංහලෙන් කරත් කිස්සෝ
නේද කරත්
ඒ වචන ප්‍රමාණ
ප්‍රමාණ
අර පාලි ලේසි
ඔව් පාලියෙන් කියන එක හොඳයි මොකද භාෂාව හුරු වෙන එකත් එතකොට කොහොමද දැන් භාෂාව දැනගෙන ඉන්න එක ප්‍රකාරයි පාලි භාෂාව ඊමණ නම් හිම පටන් ගන්න
හොඳයි ඊමණ තාංශේ ඒවයි මේ දැන් කෙස් වලින් පටන් ගන්න දැන් ඔය ධර්ම විහෝදේ වල අර පිළිවෙලක් කියනවනේ දැන් අපි හෝඩිය දිත්තර එක
තචපංචකයට හේතුවක් තියෙනවා. තචපංචකයේ මුලින්ම දේශනා කරලා තියෙන්නේ මේ පහම දික්ඨ වශයෙන් තමයි අරමුණ ගන්න ඕන. දික්ඨ වශයෙන්. අනිත් ඒවා සුත වශයෙන්. ඒ නිසා මේ පහ අපි දැනගන්න ඕන දැකලා. ඒකට ඒ කෙස් කියන එක අපි දැකලම තියෙනවා. ඒ හේතුව නිසා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ පහ දාලා තියෙන්නේ. හරි වැඩිපුරම ඉතින් කෙලෙස් ඇති වෙන පහක් නේ. ඇහැට පේන තියෙන ওই ටික නේ. අනිත්‍යක පේන්න තිබුණා නම් තමයි හොඳ නේද? එහෙමනම් මේ කෙලෙස් ඇති වෙනවා අඩුයි. නැත්නම් ඉතින්
හන්සේ එකපාරටම මේ වීඩියෝ එකකින් හරි රූපයකින් මොන හරි කාඩ් හරි මොන හරි කියාගෙන ප්‍රින්ට් කරපුවා. ඒ වගේ පටන්
ගන්නවානේ. ඇත්තටම මේ එහිම බලන එකේ කොයිතරම් සාර්ථකද කියන එක පොඩි ගැටලුවක් තියෙනවා. මොකද මේකේදී විස්තර කරනවා දොරටු තුනක් විවෘත වෙනවා මේ දොස්තිං සාකාරයේ වඩන කෙනාට. ඒ කෙනාට ඇතැම් කෙනෙකුට වර්ණ වශයෙන් වැටෙන්න පුළුවන්. එහෙම නොත් ඒ කෙනා වර්ණ කසින වලට ద్వාරේ විවෘත වෙනවා. ඔව් වර්ණ කසින. ඊට පස්සේ ඒකෙන් විපස්සනා කරන්න පුළුවන්. ඇතැම් කෙනෙකුට ධාතු වශයෙන් වැටෙන්න ගන්නවා. ඒ කෙනාට ධාතු මනස්කාරයේට දොරටුව විවෘත වෙනවා. ඇතැම් කෙනෙකුට අසුබ වශයෙන් වැටෙන්න පුළුවන්. ඒ කෙනාට අසුබ භවනාවට දොරටුව විවෘත වෙනවා. ඒ නිසා අපි අර රූප බැලුවොත් බොහෝ විට වර්ණය තමයි ප්‍රකට වෙන්න ඉඩ වැඩි. අසුබය කියන එකට වඩා. ඒකෙන් මොකුත්ම වෙඩින් නැහැම කියලා අපිට කියන්න බෑ. නමුත් වඩා හොඳයි අර කියලා තියෙන ක්‍රමයටම ගන්න උත්සාහවත් වෙන එක. අපි ඒ නිසා
දැන් කාලෙත් ඉතින් ඒ ක්‍රම
අඩුයිනේ. ඒ කාලෙත් ඉතින් බැලුවයි කියලා නැහැ. ඒ කාලෙත් අර ශරීර මේ හැඩ අනුවනේ විස්තර කරලා තියෙන්නේ කෙස් මේ වගේ ලොම් මේ වගේ ඊවැගෙන පසුව කතා කරමු. හොඳයි. මම විලාවත් ලංගීගෙන ඉනවා නේද? අපි අපහු ගැටලු තියෙනවා පසුව කතා කරමු.